ධර්මානුශාසනාව අපවත්ී වදාළ අතිපූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින් 1989 ජූලි මාස 19 වන දින පවත්වන ලද ධර්ම දේශනාවක් උන්වහන්සේට උපහාර පිණිස සහ සැදැවත් ශ්‍රී ලංකා වාසී ජනතාවකේ පහන් සංවේගයේ උදෙසා නැවත ප්‍රචාරය කරමු.
සැදැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
දිනා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණාති. පින්වත්නි, පින්වත් දරුවනි, බෞද්ධයන් වශයෙන් කවුරුද දන්නවා විසක් පසළොස්වක් පොහෝ දවස බුදු පියාණන් වහන්සේ පිළිබඳ අද්විතීය කරුණ රාශියක් සිදු වෙච්ච දවස. පොසොන් පසළොස්වක් පොහෝ දවස සිංහල බෞද්ධ අපටම ආගමික අංශයෙන් ශ්‍රේෂ්ඨ වූ දවස. අනුබුද්ධ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් ධර්ම දීපයක් බවට පත්ුනේ පොසොන් පසළොස්වක් පොහෝ දවසේ. එදා දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන පිරිසකට ධර්ම අවබෝධය ලැබුණේ පොසොන් පසළොස්වක් පොහෝ දවසේ. තුනුරුවන් පිළිබඳ හැඟීමක් ඇතිවීමට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බුද්ධ ධම්ම සංඝ තුනුරුවන විස්තර කොට වදාළේ මේ පොසොන් පසළොස්වක් පොහෝ දවසේ. මේ ආදී වශයෙන් සලකනකොට වෙසක් පොහොය පහුණ, පොසොන් පොහොය ගත වී ගියා. අසල පසළොස්වක් පොහෝ දවසේ තමයි දම්සක් සුතුර දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්ම කියන වචනයෙන් අදහස් කරන්නේ දේශනාඥානයත් ධර්මඥානයත් දෙකම එකවර පිටවෙච්ච සූත්‍ර ධර්මයේ නිසා මේ ධම්සක් සුතුර විශේෂයි. ලෝකේ ආලෝක හතරක් තියෙනවා. එකක් තමයි අග්නිආලෝකය. එනම් ගිනියලිය. ගිනියලියෙන් රැයක් එළිවෙනවා. තව ආලෝකයක් තමයි හඳේලිය. හඳේලියෙන් රැයක් ආලෝකවත් වෙනවා. තව එළියක් තමයි හිරුවෙලිය. එනම් සූර්යාලෝකය ලොවක් ආලෝක වෙනවා. මේ සියලු ආලෝක පරදවා ජයගන්න එළිය නම් පැමේලිය. නොයසේනම් ධර්මාලෝකය. ධර්මාලෝකේ ලෝකේ පැතිරිච්ච දවසයි ඇසල පසුලොස්වක් පොහෝ දවස. මා හිතනවා පොහෝ ප්‍රශ්නයක් පවතිද්දි ඔය පින්මතුන්ට හැඟීමක් ඇතිවිය යුතු අවස්ථාව මාතෘකාවට මම තැබුවේ බොහොම ලේසියෙන් මතකේ තබාගන්න පුළුවන් ඉතාම සුළු ධර්ම පදයක්. පදේ වශයෙන් සුළුවත් ඒ අර්ථයේ වශයෙන් සැලකුවොත් ගැඹුරු ගම්භීර ධර්ම පදයක්. අත්ථ දීපා වික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ. මහණනි, තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව මහණනි කියලා ආමන්ත්‍රණය කළේ. මේ බුද්ධ ශාසනේ පිරිස් හතරක් සිටිනවා. එනම් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව් පිරිස, බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස, වැඩිමහල් පිරිස තමයි භික්ෂු පිරිස, බාලම පිරිස තමයි උපාසිකා පිරිස, මධ්‍යම පිරිස දෙකයි භික්ෂුණී උපාසක. වැඩි වශයෙන් බුදු පියාණන් වහන්සේ පොදුවේ ධර්ම දේශනා පවත්වද්දී භික්ෂූන්ටම ආමන්ත්‍රණය කිරීමේ සිරිතයි බුද්ධ චරිතයේ ගැබ්වී පවතින අදහස. සිව් පිරිසටම සාධාරණයි. කොටින් සලකතොත් පවුලක වග කියන දරුවා වැඩිමහල් දරුවා වෙනකොට මව්පියන්ගේ අවධානය වැඩිපුර යොමුවන්නේ වැඩිමල් දරුවනටයි. එහෙම වෙනකොට සෙසු දරු පිරිසටත් සාධාරණයේ දෙදී අනේක ස්වාභාවිකයි. බුදු පියාණන් වහන්සේ සිව් පිරිස අමතද්දී පළමුවෙන්ම කතා කළේ මහණනි කියලා. අත්ථ දීපා වික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ. මහණනි, තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව. මහණනි, තමන් තමන්ට ආලෝකයක් වාසය කරව. මහණනි, තමන් තමන්ට පිහිට කොට වාසය කරව. මහණනි, වෙනත් පිහිටක් නැහැ. තමන්ගේ පිහිට තමන්මයි. මේ වචනේ පින්වතුනි ගැඹුරට සිතන්ත පුළුවනි. තවාතකින් සුළු වශයෙන් සිටීමට දේ තියෙනවා. බොහෝ විට අපට ආත්ම ශක්තිය ඇතිවෙනවා. චිත්ත ශක්තිය ඇතිවෙනවා. තමන්ට පිහිට තමන් මේ කියා සිතුව ලෞකික වශයෙන් යම් යම් දේ සිදු කෙරෙද්දී චිත්ත ධෛර්යයක් ඇති කර ගැනීමට මේ වචනේ උපකාර වෙනවා. තමන්මයි තනා වෙනුවෙන් අත්තාහි අත්ත නෝනාතෝ, තමන්ට පිහිටවන්නේ තමන්මයි. කෝහි නාතෝ පරෝස්යා, අනිකෙකුගේ පිහිටක් නොවේ, තමන්ගේ පිහිට තමන්මයි. මේ බව සිටිය යුතුයි. තමන්ගේ ලෞකික ජීවිතය උසස් බවට හැඩගස්වා ගැනීමට. ඒ අදහසම නෙමෙයි මේ ධර්මපදයෙහි ගැබ්වී පවතින්නේ. තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව. ජීවිතය පිළිබඳ සලකතොත් අපට තමෝ තම පරායන සූත්‍රය සිහිගන්වන්ට පුළුවනි. තමෝ තම පරායනෝ, තමෝ ජෝති පරායනෝ, ජෝති තම පරායනෝ, ජෝති ජෝති පරායනෝ තමෝ තම පරායනෝ ඇතම් කෙනෙක් අඳුරෙන් අඳුරටමයි ජීවිතයේ අඳුරුයි අඳුරේ ඉඳලා අඳුරටමයි යන්නේ ලෝ ආලෝකයක් නැහැ දීප්තියක් නැහැ උසස් බවක් නැහැ සිදුවන්නේ කුමක්ද අඳුරු ලෝකයක අඳුරේම ඉඳලා අඳුරෙන්ම අවසන් වෙනවා තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ කෙනෙක් අඳුරෙන් ආලෝකයටපත් වෙනවා අපි කවුරුත් සිහියට ගත යුතු දෙයක් මේ ලෝකයට අපි එන්නේ ඇත්ත වශයෙන් කොයි විදිහෙන්ද කියලා මොහොතක් සිතා බලන්න දුප්පතෙක් වශයෙන් කිසිම වගකීමකින් තොරව අඬාලා ලෝකයට එනවා එහෙම ආවට පස්සේ සමහර විට මවගේ පුරුල්ලේ කිරිටික උරා බමින් ඒ උණුසුම ලැබමින් ඔන්න හැදෙනවා පියාගේ රැකවරණේ ලැබෙනවා බාහිර පරිසරයේ ඇතුල් වෙනවා ජීවිතයේ ටිකින් ටික ඉදිරියට යනවා මේ ජීවිතයේ ඒ අතින් බලනකොට අඳුරේ ඉඳලා ආලෝකයට ආවා අඳුරින් ආලෝකයට ආව පුද්ගලයානම් අධ්‍යාත්මික ගුණවලින් ආලෝකවත් විය යුතුයි ආලෝකවත් විය යුතුයි කියලා සඳහන් කරන්නේ තමන් වෙනුවෙන් වගකීම් තමාමයි තමා මවන්නේ තමන් තමා නසන්නේ තමන් තමන්ගේ මැවුම් කාර්යය තමන් තමන්ගේ ගැලවුම් කාර්යය තමන් තමන්ගේ චිත්ත ශක්තිය ආත්ම ශක්තිය ආත්ම ගෞරවය තේරුම් අරගෙන ජීවත්ව අඳුරෙන් ආලෝකයට යන්න පුළුවන් තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ඇත්ත වශයෙන්ම අපට පේනවා ආලෝකයෙන් අඳුරට යන උදවියමින්ම ආලෝකයෙන් ආලෝකයට යන අය අඳුරේ ඉඳලා ආලෝකයට ආවා ආලෝකයේ ඉඳලා බොහෝ විට අන්ධකාරයට වැටෙනවා මින් අදහස් කරන්නේ කුමක්ද අපට පේනවා සමහර ජීවිත වැදගත් ජීවිත දීප්තිමත් ජීවිත මව්පියන්ගේ උරුමයෙන් තමන්ට ලැබිච්ච යම් කිසි ධනයක් තියෙනවා මව්පියන් දායාද කොට දීපු දේ තියෙනවා කර්ම බලයට අනුව තමන් ගෙන ආපු ශක්තියක් තියෙනවා එමෙන්ම තමන්ට ලැබිච්ච පරිසරය ඔස්සේ දීප්තිමත් ජීවිතයක් ගත කරනවා ඔහොම ගත කරද්දී බාහිර බලපෑම් හෝ වේවා එමෙන්ම පරිසරයේ වරද වේවා ගෙන ආපු පව් කර්ම නිසා වේවා දන්නේම නැතුව නොමගට යනවා ආලෝකයෙන් අඳුරට ගියා ඒ අඳුර සමහර විට පුද්ගලයාට පමණක් නෙමෙයි සමාජයේ පොදු සමාජයේ කාටත් බලපාන ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ නිසා ආලෝකයෙන් අඳුරට යන්නෝ පිළිබඳව අපට අහන්නත් ලැබෙනවා දකින්නත් ලැබෙනවා සමාජ තත්ත්වයේ තානුව සිතනකොට අඳුරට එක්කාසු වෙන්නෝ වැඩි නේද ඊළඟට සිතා බලන්න ආලෝකයෙන් ආලෝකයට යනවා එනම් උපතේදී පින්වත් උපන්නා පිනින් පිරිච්ච ජීවිතයක් වුණා ඒ පින තව තවත් පෝෂිත වෙනවා පින්වත් ජීවිතයේ පිනටම ලැබිවි ගත කිරීම හොඳ නිසා තව තවත් පින් එකතු වෙනවා පින් තියෙන පුද්ගලයන් දක හැඳින ගැනීමට පුළුවනි උත්පත්තියෙන් ලබා පින ඒක පෝෂිත වීමට බාහිර දෙයින් උපකාර අපට ලැබෙනවා ගහක් කොළක් දෙස බැලුවොත් පොර තියෙන ගහ තේරුම් ගන්නට පුළුවනි ගෙඩිමල් හොඳට තියෙනවා යටත් පිරිසෙන් කොළවුවා ක්‍රමානුකූලව හොඳට හැදී තියෙනවා ඒ ගහේ පොර තියෙන බව පැහැදිලි වෙනවා ඒ වාගේ තමයි පුද්ගලයන් පිළිබඳ සමහර විට මිනිසාම පමණක් නෙමෙයි ත්‍රිසං සමාජයේ වුණත් මේ කාරණේ පිළිබඳ කරුණු සාධක වශයෙන් සඳහන් කිරීමට පුළුවන්කම තියෙනවා අද ඉස්සරට වඩා සමාජයේ බුද්ධිමත් යමක් පිළිබඳ තර්කානුකූලව සිතීමට පුළුවන් ශක්තිය කුඩා දරුවා තුළ තියෙනවා විමර්ශන බුද්ධියෙන් බලන පිරිස සමාජ දකින්න ලැබෙනවා කල්පනා කර බලන්න ආලෝකයෙන් ආලෝකයට යනවා කියන මේ කරුණ අපාපදිහාතිකක් විමසිලිවත්ව බැලිය යුතුයි. රට වශයෙන් බැලුවොත් මේ රට ඉතාමත්ම පුංචි රටක්. මේකත් වඩා කුඩා රටවල් නෙදර්ලන්තේ වගේ තවත් රටවල් පුංචි රටවල් ලෝකයේ තියෙනවා. අපේ රට ඉතිහාසයේ භූගෝලයේ අරන් බලනකොට පේනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ වශයෙන්ොයි එදා නම් කළේ වටේටම මොහොතෙන් වටවී තියෙනවා. පුංචි පිටකින් තමයි භූගෝලයේ ලංකාව හඳුන්වන්නේ. දිගපළලින් බැලුවොත් බොහොම කුඩයි. දිගින් බැලුවොත් සැතපුම් 272 පමණයි. පළලින් බැලුවොත් සැතපුම් 130 පමණයි. ජනගහනය පිළිබඳ මත වඩා ගිහි පිරිස දන්නවා 1,60,00,000 පමණ. සමහර විට පිරිස දවසින් දවස වැඩි වෙනවා. මොහොතක් පාසා ඉපදීම් ඇති වෙනවා. ඒ වගේම මොහොතක් පාසා මැරීම් සිදු වෙනවා. තුලනාත්මක බැලුවොත් මැරීමක් තියෙනවා ඉපදීමක් තිබෙනවා. 1,60,00,000 65,00,000 පමණ පිරිසක් සිටින මේ රටේ තවාතකින් කිව යුතුයි ජාතීන් වශයෙන් සිංහල අපට මුල් තැනක් තියෙනවා. ඒ වගේම ද්‍රවිඩ පින්වතුන් සිටිනවා. තවදුරටත් බැලුවොත් මුස්ලිම් පින්වතුන් සිටිනවා. බර්ගර් ජාතිකයන් සිටිනවා. ජාතීන් වශයෙන් එකක් නෙමෙයි, එක ජාතියක් නෙමෙයි, ජාතීන් කීපයක් අනාදිමත් කාලයක සිට ලංකාවේ ඇතිවෙච්ච බව පේනවා. ඉතිහාසයේ පැත්තට ටිකක් සිට යොමු කළොත් අපේ සිංහල ජාතිය එදා හිටන් මෙදාව දක්වාම මුල් ජාතිය වශයෙන් සැලකෙනවා. පිරිස වශයෙන් බලනකොට වැඩි පිරිසක් 1,60,00,000කින් 80,00,000ක් පමණ සිටින්නේම සිංහලයෝමයි, එමෙන්ම බෞද්ධයෝමයි. බෞද්ධයන් වැඩි සිංහලුන් වැඩි රට නිසා සමහර විට අපට කල්පනා කිරීමට තුඩු දෙන දේවල් තියෙනවා. අපි කල්පනා කළොත් මොන මොනවා වගේ ප්‍රශ්න මතුවුණාම වැඩි පිරිසක් චෝදනා කරනවා සිංහල පිරිසට. එවැනි චෝදනාවකට ලක්වීම ස්වාභාවිකයි. වැඩි පිරිස සිංහලයෝ නිසා රෝහලකට ගියොත් වැඩි පිරිස දකින්න ලැබෙන්නේ සිංහල රෝගීන්මයි. වැඩි පිරිස සිංහලයෝ නිසා අංගොඩ උම්මත්තක ආරෝග්‍ය ශාලාවට ගියොත් වැඩිපුර දකින්න ලැබෙන්නේ අහිංසක පිස්සු මිනිස්සයෝ සිංහලයෝමයි. වැඩි පිරිස සිංහල පිරිස නිසා. ඒ වගේම අපි දන්නවා පාරේ යනකොට මොනවා හරි අපදාවක් වුණොත් යටත් පිරිසෙන් බයිසිකලයක රෝදයක් ටයර් එකක් පිපිරුවත් පිරිස රොක් වෙනවා. ඒ පිරිස අතර බැලුවොත් වැඩි පිරිස කවුද කියලා සිංහලයෝමයි. තවදුරටත් ඔය අතින් විග්‍රහ කළොත් වෙන් කර කර බැලුවොත් බෞද්ධ පිරිස වැඩි වී පෙනෙනවා. මේක ස්වාභාවික දෙයක්. මක් නිසාද? ජනගහනයෙන් වැඩි පිරිස සිංහල පිරිස නිසා. සිංහලයන් පිරිස වැඩි වෙනකොට අයිතිවාසිකමුත් වැඩි පිරිසට ඉබේ බෙදීම ඒකත් එක්තරා විදිහක සාධාරණ සිද්ධාන්තයක්. නමුත් පින්වතුනි, ભેද භින්න වීම යුතුකමක් දෙයි කල්පනා කර බැලිය යුතුයි. සමගිය සමාධානය අපි හැමදෙනාටම ඇති විය යුතුයි. ආගම් වශයෙන් සලකතොත් අද ඉස්සරට වඩා අපාපේ සිත්වල ආගමික හැඟීම් දිගපළලට බෙදී ගොස් තියෙන බව පේනවා. එදා සමහර විට ආගම් බයක් තිබුණා. යම්කිසි කෙනෙක් පල්ලියට ගියොත් බෞද්ධයා පල්ලියට ගියා කියලා ඔන්න තරමක ආන්දෝලනයක් එනවා. සමහර විට අබෞද්ධ කෙනෙක් පන්සලට ආවොත් ඔන්න ඒ පිරිස අතර බයක් ඇති වෙනවා. පූජකවරුන් පූජ්‍යයන් දෙපක්ෂය පූජ්‍ය කියන්නේ පිළිය යුතු නිසා. එනම් වික්ෂූන් වහන්සේ පූජක කියන්නේ ඒ ආගම පිළිබඳ වගකී යුතු ඒ බලය පාවිච්චි කරන නිසා. පූජ්‍ය පූජක දෙපක්ෂය එදා බොහොම දුරින් ඇසුරු කළා. නමුත් පින්මතුනි, දැන් ඊට වඩා හොඟක් ලං වී තියෙනවා. ආගමික උත්සවවලදී ඒ ආගම් වලින් තොරව තමන්ගේ යුතුයකම ඉටු කිරීමට සාමූහිකව කාය සාක්ෂි වශයෙන් එකතු වෙන පින්වතුන් දකින්න ලැබෙනවා. නොයෙක් විට උත්සවවලදී අපේ අන්‍ය ආගමික පූජක වරුන් එකතු වී දේශනා පවත්වන අවස්ථා ලැබුණා. ඒ වගේම අපේ බෞද්ධ ආගමික උත්සවවලදී ඒ පින්වතුන් එකතු වන්නාක් මෙන් භික්ෂූන් වහන්සේ එකතු වී සමාජ වැඩ සඳහා සාමාජික සමගියෙන් සතුටින් කටයුතු කරන බව පේනවා. මේ වෙලාවේදී මට සිහිපත් වෙනවා දැන් මාසයකට වාගේ පෙරදී විශාල ගම් වතුරක් ගලාගෙන ගියා. සමහර උදවිය විග්‍රහ කළා 940 දනන් වලදී ආපු වතුරටත් වඩා බෙහෙසුණු වතුරක් කියලා. ඇත්ත වශයෙන්ම බෙහෙසුණු වතුරක් බලාපොරොත්තු නො පරිදි පුංචි ගෙවල් කඩාගෙන ගියා. හෝදා පාළු වුණා. සමහර පින්මතුන් අසරණ වුණා. ඇඳී වත පමණක් ඇතුව ගොඩබිමක් සොයාගෙන ඉඳ ලැහැස්ති වුණා. මහා ධනවතුන් කියන පින්මතුන්ට වුවත් වේලපිරි මසාගන්ත බැරි තත්වයක් වුණා. ඔය වෙනකොට මොකද වුනේ? තමන්ගේ සැනසෙල්ල ජීවිත ආරක්ෂාව සඳහා ගොඩබිම් සොයාගෙන ආවා. මම මෙහිදී පුද්ගලිකව සඳහන් කරන්ත කැමති මා ඉන්න පන්සලට මගේ ආශ්‍රයෙන් පවතින පන්සල් දෙකතම දහස් ගණනින් පිරිස එකතු වුණා. ඒ අසරණයින්ට අපි පිහිට වුණා. ඒ අසරණයින්ට පිහිට වෙද්දී මා හිතනවා ගුවන් විදුලියට සවන් දෙන පින්මතුන් දන්නවා ආගම් ભેද තිබුණේ නැහැ. ජාති ભેද තිබුණේ නැහැ. පන්ති ભેද තිබුණේ නැහැ. කුල ભેද තිබුණේ නැහැ. සමහර පින්මතුන් තියන අය නොපැකිලව ඒ දුප්පත් අසරණ අයට පිහිට වුණා. ඒ වගේම අන්‍ය ආගමික පූජක තුමන්ලා සොයාගෙන ඇවිදින්ලා එකට අපහා ගැටි ඒ අසරණ අයට පිහිට වුණා. මෙන්න මේක තමයි පින්මතුනි සමානාත්මතාවය. මේක තමයි ආගමේ ආගම් කතුරුරයාට දක්වන සැලකිල්ල. මේක තමයි ආගමානුකූල ජීවිතය. මනුෂ්‍යත්වය කියන්නේ ඔන්න ඕකයි. ඒ අපින් සලතනකොට අපට දකින්න ලැබුණ දුප්පත් අම්මලා තමන්ගේ ඇඳ වත තිබිද්දී තව එකක් තිබුණා නම් හාමුදුරනේ මෙන්න මේකත් දෙන්න කියලා ඇවිදින් ගෙනත් දුන්නා. තමන්ගේ බත්පත නොකා අසරණයන්ට දෙන්න ලැහැස්ති වුණා. ඒ වගේම ඒ සඳහා භික්ෂූන් වහන්සේ පූජක පක්ෂයක් ඉදිරියට ආවා. මෙන්න මේ වගේ සිද්ධි වලින් පේනවා අපට ආගම තේරුම් ගත්ත පින්වතුන් සිටිනවා කියලා. බුද්ධ ආගමේ උගන්වන්නේ පදනම කරුණාව. කරුණාව කියන්නේ අනුන්ගේ දුකේදී සිතේ ඇතිවෙන කම්පාව. පර දුක්ඛේ සති හදේ ඛේදං කරෝතිති කරුණා. අනුන්ගේ දුකක් දැකීමෙන් සිතේ ඇතිවෙන කම්පාවයි කරුණාව. කරුණාව පදනම් කොට පවත්න ආගමයි බුද්ධ ආගම. එදා සුමේද තවුස් කලදී දීපංකර පාදමෝලෙදී අතටපත් නිවන් හැරපියා බුදු කෙනෙක් වීමට කල්පනා කළේ බෝසත්තුමා මේ කරුණාව නිසා සියවර දහස්වර අසා ඇති. කිං මේ අඤ්ඤාත වේසේන ධම්මං සච්චිකත්වේ නිද සබ්බඤ්ඤතං පාපුනිත්වා සන්තාරිස්සං සදේවකේ. මාවැනි වීර පුරුෂේ අසරණ සත්වයන් දුකට වැටි දුක් විඳිනවා බල බලා සිටියදී නිවන් තනියම දැකීමට සිටීම යුතුයකමක්ද. කිං මේ අඤ්ඤාත වේසේන ධම්මං සච්චි කතේ නිද අප්‍රසිද්ධ වේසේකින් ධර්මේ මාතමනක් අවබෝධ කිරීම සුදුසුද. සබ්බඤ්ඤතං පාපු නිත්වා සන්තාරිස්සං සදේවකේ. සර්වඥතා ඥානෙ එනම් බුදු බව ලබලා සන්තාරිස්සං සදේවකේ දෙවියන් සහිත ලෝකයා දුකින් මුදවති. එදා පින්වතුනි මේ සාරාසංක කල්ප ලක්ෂයකට පෙර සුමේද තවුස්තුමා සිතාපු ඇති මේ පුදුම මහා මනෝවිද්‍යාඥ කල්පනා කළා තනන්ගේ සැපත අනුන් වෙනුවෙන් යොමු කරන්ට. මෙන්න මේක තමයි බුද්ධ ආගමේ උගන්වන කරුණාව. බුද්ධ චරිතයේ කියවලා බලනකොට පේනවා යදුම් ගණන් දුර උන්වහන්සේ පහින් වැටියා. අසරණයන්ට සරණ වීමට ආරාධනා කරනතුරු බලා සිටියේ නැහැ. දුක්ඛිතයන් සුඛිත කිරීම සඳහා උන්වහන්සේ නොසිතූ විදිහේ ප්‍රශ්නවලට මුහුණ පෑවා. පිපාසයට දියපොදක් නොලැබිච්ච තැන් තිබුණා. ඒ වගේම කුඳුරුටි වළඳන්න සිදු වුණා. ඉඳුල්මත් වළඳන්න සිදු වුණා. තුන් මාසයක් වේරංජාය වස්සසල සිටිද්දී අස්වැළඳුන් විසින් දෙන ලද අනදහිමියන් පිළියෙල කරන ලද කොල්ලු හෝ පර්ලු හෝ යව හෝ මෙවැනි දෙයකින් උන්වහන්සේ තුන් මාසයක් යතුණා. සෙන්සපාවනේ වැඩ සිටිද්දී තද සීත සුලං වදිද්දී බුදුබඳ වසාගන්ත අමතු පුරෝණාවක් තිබුණේ නැහැ. උන්වහන්සේ ගිහි ගේ තිරසිතානම් රම්ම සුරම්ම සුබ කියන ප්‍රාසාද තුනකයි විසෙන්නේ. රන් තලියකයි උන්වහන්සේ ආහාර ගන්නෙ. රන් ලියක් මෙන් බබලන යසෝදරාවකුයි ළඟින් සිටියේ. රන් රුවක් මෙන් වරජනා රහල් කුමරෙකුයි උන්වහන්සේට දකින්න ලැබුණේ. චක්‍රවර්තනේ තිබුණා. සතර මහනිධානේ තිබුණා. උන්වහන්සේ සියල් අත්හැරියා. කුමක් නිසාද? පරහත වැඩ කිරීමට සත්‍ය අවබෝධ කළ යුතු නිසා. මේවා කරුණ වශයෙන් හොඳ බෞද්ධයන් හොඳටම දන්නවා. බුද්ධාගමේ පදනම කරුණාව. කරුණාව නම් අනුන්ගේ දුකේදී සිතේ ඇතිවෙන කම්පාව. ක්‍රිස්තියානි ආගමේ උගන්වනවා අසල් වැසියාට ප්‍රේම කිරීම. අසල් වැසියාට ප්‍රේම කියන වචනේ ගත්තාම අපි ප්‍රේම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අසල් වැසියාට ප්‍රේම කිරීමේදී හිතා බලන්න කරුණාව කියන වචනේ මේ කියන වචනේ අදහස් වශයෙන් බැලුවොත් එක මට්ටමකට වැටෙනවා. වචන වශයෙන් දෙකක් වන්ට පුළුවනි. ඊළඟට බලන්න ස්ලාම්. ස්ලාම් කියන්නේ සාමය. සමාදානය කියන තේරුම. ආගම් ආගම් වශයෙන් අපි තුලනාත්මකව සිටුවත් ගැටීම් ඇතිවීමට ඉඩක් නැහැ. අපේ ආගමේ උගන්වනවා කර්මය ගැන. කර්මානුරූපව සත්වයා පිළිබඳ වෙනසක් ඇති වෙන බව. හැබැයි සියල්ලම කර්මය කියලා බුද්ධ ආගමේ උගන්වන්නේ නැහැ. සියල්ලම කර්මය කිව්වොත් ඒක හේතුක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ජීවිතයේ රතයක් නම් රෝද දෙකක් පිටයි ගමන් කරන්නේ. එකක් තමයි උත්සාහය, එකක් තමයි අදෘශ්‍යමාන කර්මය නැත්තම් බලවේගය. ඒ අතින් සලකනකොට කර්මය ගැන බුද්ධ ආගමේ උගන්වනවා, Hindu ආගමේ කර්මය ගැන උගන්වනවා, ක්‍රිස්තියානි ආගමේ විශේෂයෙන් වචනවලින් පේනවා කර්මය අනුගමනය කරනවා. සමහර විට ඔය පින්වතුන් අහනවා ඇති ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවා උදේ පාන්දර ධර්ම චින්තාවල්. ඊළඟට ප්‍රචාරය වෙනවා දවසේ සිතුවිලි කතාවල්. මම ඕනෑ කමින් මේවාට සවන් දෙනවා. මේවාට සවන් දෙනකොට පැහැදිලිව පේනවා සමහර පූජකතුමන්ලා එක එල්ලේම කියනවා වැරදි කළොත් පව් කළොත් සාතංගාවත යන්න වේවි, හොඳ කළොත් පින්කම් කළොත් ස්වර්ගයට යන්න පුළුවනි. මේ වචන දෙක ඔස්සෙන් තියෙන යත තිබෙන අදහස කුමක්ද? කර්ම ශක්තිය. ඒ කර්මයට අනුව බුද්ධාගමේ හැටියට වෙනස් වන්නක් මෙන් අන්‍ය ආගම් වලත් ඔය දර්ශනය පවතිනවා. Hindu ආගමේ කර්මය උගන්වනවා අදහස් වශයෙන් යම් යම් වෙනස් තියෙනවා. ජෛන ආගමේ කර්මය ගැන උගන්වනවා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේම තවත් ආගම් වලින් බැලුවොත් ආගම් මට්ටමින් ඔය කර්ම කියන වචනේ ඔස්සේ ඒ ආගම් වලත් යම්කිසි දර්ශනයක් තියෙනවා. අපි පව් කළොත් දුගතියක්, පින් කළොත් සුගතියක්, වැරදි කළොත් අපායට, හොඳ දේවල් කළොත් දිව්‍ය ලෝකයට. මෙලොව වශයෙන් වා දඩමුඳ ගහවි. ඒ වගේම චරිතේ කබල් වේවි. අනුන්ගේ විවේචනයට ලක් වේවි වැරදි කිරීම නිසා. ආගම් ආගම් වශයෙන් බුද්ධිමත් සිතනකොට ගැටීම් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ. ජාතීන් වශයෙන් අපි සැලකුවොත් අපි දන්නවා ජාතීන් වශයෙන් ලෝකේ විවිධ ජාතීන් ඉන්න බව. අද අපිට පහසුයි ජාතීන් පිළිබඳ කරුණු හුඟක් දුරට තේරුම් ගන්නත්. මක් නිසාද? අද විද්‍යාව බොහොම දියුණුයි. මෙතන ඉඳලා අංගිල්ල බොත්තමක් තද කරපුහම ලෝකේ එහා කොනේ දෙයක් මේ කොනේ ඉඳගෙන දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ වගේම අපිට පේනවා දිවුරුවින් ඉතාම පිරිහිච්ච පිරිසක් ජීවත් වෙනවා පමණයි. සමහර විට ඉන්ද්‍රිය තියෙනවා, ස්කන්ධ තියෙනවා. නමුත් එයින් එහාට දෙයක් නැතුව වාගේ තිරස්චීන ලෝකයේ මිනිස් ලෝකයක් වෙලා තිබෙන. ඒ වාගේ දර්ශන අපිට කොච්චරවත් දකින්න ලැබෙනවා. හිතලා බලන්න පින්වතුනි, ජාතියෙන් වශයෙන් බැලුවා අපට ගැටීමක් ඇති කරගන්න යුතුකමක් නැහැ. හැම දිනාතම තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන, රූප කියන්නේ විනාශ වෙන නිසා, විකාර වෙන නිසා. වේදනා කියන්නේ විඳීම, සංඥා කියන්නේ හැඟීම. රූප වේදනා සංඥා සංඛාර කියන්නේ එකතුව වෙනස් වීම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ චිත්ත බලය, සිත. බෞද්ධ ධර්මීතානෝ විග්‍රහ කළොත් මේ සත්‍ය දෙකකට බෙදාන්න පුළුවනි. එනම් නාම රූප, රූපේ ධාතුන්ගෙන් යුක්තයි, නාමේ චිත්ත චෛතසිකයන්ගෙන් යුක්තයි. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රසෝජා, රූපේ ධාතුන්ගෙන් යුක්තයි, නාමේ චිත්ත චෛතසිකයන්ගෙන් යුක්තයි. මේ චිත්ත චෛතසික යෝ වේදේ තමයි අපි සංසාරයේ වශයෙන් සලකන්නේ. කණ්ඩානං පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බොච්චින්නං වත්තමානං සංසාරෝති පෞච්චති. ස්කන්ධ ධාතු ආයතන කියන මේවායේ නොසෙඳී නොකැදී පැවැත්මට කියනවා සංසාරයේ. සත්වයාගේ මරණය කියන්නේ ආයශයක්, ශරීරගත හුනස්සන් භාවයක්, විඥානයක්. යම් දවසක සත්වයා පුද්ගලයා හැරදමා යේද, එදාට කියනවා මැරුණයි කියලා. මැරීමෙන් ඉවරයක් වේද? බෞද්ධ දර්ශනයේ අපි දන්නවා කර්ම වේගයක් තියෙනවා. පෙර කරපු කර්මයක විපාක වශයෙන් අපි මේ ලෝකේ උපන්නා. ඒ කර්ම විෂය විවිධ විදිහින් බෙදී යන නිසා කෙනෙක් ලක්ෂණ වුණා, කෙනෙක් අවලක්ෂණ වුණා, කෙනෙක් අංගපසංග විකල් වුණා, කෙනෙක් අංගපසංග සම්පූර්ණ වුණා. මේ ආදී වශයෙන් චුල්ලකාම විභංග සූත්‍රයේහි සඳහන් කළ පරිදි මේ සමාජ සත්ව සමාජයේ ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස මෙහෙම ඇති වුණා ගෙනාපු කර්ම වේගයට අනුව. ඒකට අපි තවත් මෙහිදී කර්ම එකතු කරනවා. කම්මා විපාකාවත් තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති. කම්ම විපාකාවත් තන්ති, පෙර කරපු කර්මයක විපාකයයි මේ ප්‍රකාශ කරන්නේ. විපාකෝ කම්ම සම්භවෝ, දැන් අපි මොකද කරන්නේ? කර්ම ඉකුත් කරනවා. මම බණ කියනවා, මේ කරන්නේ කර්ම ඉකුත් කිරීම. ඔය පින්වතුන් බණ අහනවා, ඒ කරන්නේ කර්ම ඉකුත් කිරීම. විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති, මේ හේතුවෙන් නැවත ඉපදීම පුනර්භවයේ සිද්ධ වෙනවා. මේක තමයි බුද්ධ ආගමේ උගන්වන වැදගත් දර්ශනය. සිහියට ගත යුතුයි. ලෝක ජීවත් වන්නේ ඉතාම සුළු කලයි. අප්‍රමිතං වික්ඛවේ මනුස්සානං ආයු, මහණනි මිනිසාගේ ආයුෂ ඉතාම ස්වල්පයි. ත්‍රිපිටකේ මම හිතන්නේ, මම කියපු ප්‍රමාණයෙන් මට පෙනී නැහැ, බුදු පියාණන් වහන්සේ අවුරුදු 120ක් මිනිසා ජීවත් වෙනවයි කියන කතන්දරයක් වදාළද කියලා. අහුවෙන වචන බුදුහාමුදුරුව පෙන්වලා නැහැ. බුදුහාමුදුරුව වදාළේ අප්පනිදං වික්ඛවේ මනුසානං ආයු, මහණනි මිනිසාගේ ආයුෂ ඉතාම ස්වල්පයි. යෝ වික්ඛවේ චිරං ජීවතු සෝ වස්ස සතං, මහණනි කලක් ජීවත් වුණත් ජීවත් වන්නේ අවුරුදු 100යි. අත්තං වා භීයෝති, එහෙම නැත්නම් ටිකක් වැඩි වෙයි, නොඑසේ නම් ටිකක් අඩු වෙයි. ඔය තමයි බුද්ධ වචනය. අපි හදාගෙන තියෙනවා මොන විදිහකින් ඇබ්බැහි වුණාද මම දන්නේ නැහැ. පරම ආයුෂ අවුරුදු 120ක් කියලා. 120කට වඩා කල් ජීවත් වෙන මිනිසුන් පිළිබඳ වාර්තාප තහන්ත ලැබෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති පත්‍ර මාධ්‍යයෙන් දකින්ට ලැබෙනවා. මේවා මෙහෙමනම් අපි කල්පනා කළ යුතුයි මේ ජීවිතේ తాවකාලික එක තනාග පිනිබිඳක් වාගේ දිය පිට පාවෙන පෙන බුබුලක් වාගේ අතු අග පිපෙන මලක් වාගේ කුඹල් කරුවා සම්පාදනය කරපු මැටි බඳුන වාගේ එවැනි ජීවිතයක් ගත කරද්දී කෙනෙක් නසා කෙනෙක් උස ඉසවසවන්ත රැස්වීම කුම ධර්මයක් දෙයි මොහොතක් සිතා බලන්න අවිගැටීම් යුදවැදීම් ඇති කර ගැනීම සත්පුරුෂ කමක් දෙයි සිතා බලන්න මානව සමාජ මිනිසෙකුට ගෞරවයක්ද නම්බුවක්ද සැලකිල්ලක්ද මොන තත්වයක් දෙයි කියා සිතා බලන්න කල්පනා කරනකොට ගැටීම් ඇති වෙන්න වෙන්න මෙලොව වශයෙන් පරිහානිය ඒ වගේම පුද්ගල වශයෙන් මිනිසාගේ විනාශය සංසාරික වශයෙන් අපායට කිට්ටුවීම මේ ආදී කරුණු වශයෙන් අපට සලකන්ට පුළුවනි සැලකීමෙන් හදවතට හැඟීම් ඇති කරගන්න සමගිය සමාදානී උවමනා කරනවා ભેදවලින් භින්න ભેද භින්න වී විසීම පරිහානිය මිස සැනසෙල්ලක් නොවන බව පේනවා අප ගැනම සිටිය යුතුයි අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනන්‍ය සරණ මහණනි තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව මහණනි වෙන සරණක් වෙන පිහිටක් නැ අප අපදිහාම බලා බැලිය යුතුයි බුන් හොඳ කරුණා බුදු පියාණන් වහන්සේ චක්කවති සීහනාද සූත්‍රයේ සඳහන් කොට තිබෙනවා මේ කරුණ ඔස්සේ බැලුවොත් ලෝකයේ යම් යම් විපත්තිවලට ඒ වගේම ලෝකයේ සම්පත්තිවලට මූල හේතුව කුමක්ද කියලා පැහැදිලි වෙනවා. දැන් මේ මම බණ කියන්නේ එක්තරා මැදිරියක් තුල සිටයි. මේ මැදිරිය තුල මා පමණයි සිටින්නේ. මේ මැදිරිය තුල මා පමණයි කතා කරන්නේ. මේ මැදිරියෙන් ප්‍රචාරය වෙන හඳයි. ඔය පින්මතුන් ගුවන් විදුලියෙන් සවන් දීලා ශ්‍රවණය කරන්නේ. හොඳයි ඔය පින්මතුන්ට මම තද වචන වලින් නරක වචන වලින් ඔය පින්මතුන්ගේ මනසට හැඟීම් දුන්නොත් ඔය පින්මතුන්ට මොකද සිදුවන්නේ සිතේ ඇතිවෙන කලකිරීමක් ලේ දූෂිත වෙනවා මනස විකෘති වෙනවා ඒ විකෘති වෙච්ච මනස ඔස්සේ තමන්ගේ ලේ ධාතු අපිරිසිදු වෙනවා හෘද රූපේ ආශ්‍රේණයයි හිත පවතින්නේ ඒ හෘද රූපය යම් හේකින් විස වුණොත් ආශ්‍රේයෙන් පවතින ලේ විෂ වෙනවා විෂවෙච්චලය නහරකට වෙනවා මසට වදිනවා හමට වදිනවා චවි වර්ණේ පවා වෙනස් වෙනවා ඒ නිසා විෂ අදහස් වෙනකොට විෂ සිතුවිලි වෙනකොට විෂ වචන වෙනකොට මොකද සිදුවන්නේ භෞතික ලෝකයේම මේ හඬ පැතිරී ගියොත් ලෝකයේ තුලම මිනිස්සුන්ගේ හදවත්වල පව් එකතු වෙනවා පව් වලින් පිරිච්ච හිත ආශ්‍රයෙන් වදින හුළඟ මේ නභෝ ගර්භය අපිරිසිදු කරනවා නභෝ ගර්භය අපිරිසිදු වෙනකොට කුමක්ද වන්නේ ඔන්න වෙන්තුගුණ වෙනස් වෙනවා ධාතුගුණ වෙනස් වෙනවා නිසි කාලේ වැස්ස නැති වී යනවා වහිනකොට ධාරා නිපාත වහලා දෙගොඩ තලා වතුර ගලනවා පායනකොට හැම පැත්තින්ම නියං පෑවීම නිසා මිනිසුන්ගේ ගොවිතැන්පත් විනාශ වෙනවා. වහිනකොට සිදුවන්නේ තවදුරකින් අහන්ඳ ලැබෙන ඔන්න පස්කන්දී කඩා හැලෙනවා. නාය ගියා කියලා කියනවා. අවුරුදු ගණනාවකට පෙරදී මේ රටේ එවන්නක් තිබුණදයි මොහොතක් සිතා බලන්න. හැම පැත්තෙම පෙනින්නේ මොනවද කියලා සිතුවොත් අපට පේනවා දුර්භාග්‍ය කාලයක් බව මේකට හේතුව බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට පෙරදී වදාළ පරිදි චක්කවති සීහනාද සූත්‍රයෙන් අපේ මනසමයි පව් වලින් පිරෙනකොට ඒ පව් සිතුවිලි වලින්ම නභෝ ගර්භයේ අපිරිසිදු වෙනකොට කාල ගුණය වෙනස් වෙනවා නියම කාලේ වැස්ස නැහැ නියම කාලෙට පා යන්නේ නැහැ ඉස්සර සමාජ මිනිස්සුන් සුවසේ ජීවත් වුණා මා හිතනවා ශබ්ද ශාස්ත්‍ර අදවාගේ දියුණු වී තිබුණේ නැහැ ඇඟිලි ගණන් කරලා අහස දිහා බලලා පිරිච්ච හඳ දිහා බලලා ගෙවි යන හඳ දිහා බලලා මේ කාලේ යල හොඳයි මේ කාලේ මහත හොඳයි. ගොඩ ගොවිතැනට මේ කාලේ හොඳයි. දිය ගොඩ ගොවිතැනට මේ කාලේ හොඳයි. ඔහොම හිතලා වෙන් කරගෙන කටයුතු කළා. අද කුමක් සිදු වී තිබෙයිදයි මොහොතකට සිතා බලන්න. පින්මතුනි, තමන්මයි තමන්ට ප්‍රදීපේ වන්ත ඕන. තමන්මයි තමන්ට ආලෝකේ වන්ත ඕන. තමන්මයි තමන්ට පිහිටවන්ත ඕන. මනස පවිත්‍ර කරගෙන කරුණාව, මෛත්‍රිය, සීලය, ඥානය, දානෙ, ස්මෘතිය, ශාන්තිය, වීරිය, පරෝපකාරය, සත්‍යය, රජගුණය, මෘදු ගුණ, ස්ථිර බව මේ වාගේ ධර්මතාපයේ හදවත් වලට ඇතුල් වෙන්න ඕනේ. එවැනි හදවත් වල හොඳ ගුණ පහළ වෙනකොට බාහිර පරිසරය හොඳ වෙනවා, දේශය හොඳ වෙනවා, දේශ ධර්මය හොඳ වෙනවා, මිනිසුන් තුළ කරුණා මෛත්‍රී ගුණ හොඳ වෙනවා, ශාන්තිය සනාදානය සැනසිල්ල උදා වෙනවා. ඉතිහාසය කියවනකොට අපට පේන දුර්භාග්‍ය අවස්ථා මේ රටේ තිබුණා. ඒ හැම අවස්ථාවකදීම හේතු සාධක වශයෙන් පෙනුන දේවල් මිනිසාගේම තිබිච්ච අධාර්මික දැන් හේතු කොටගෙන පරිහානියට කිට්ටු වුණා. ඒ නිසා අපි සිහියට ගත යුතුයි. සමහර කාල තිබුණා කිරිපැණියෙන් ඉතිරි ගියා. නැහැ බෑ කියන යුගයක් තිබුණේ නැහැ. එක්තරා යුගයකදී අහිංසක බෝපොවෙක් වාගේ උතුරේ සිට නැගෙනහිරටත්, නැගෙනහිර සිට බස්නාහිරටත්, දකුණෙන් වමටත්, කොයි පැත්තටත් හතර දිග භාගයටත් ආරක්ෂා සංවිධාන නැතුව සැනසිල්ලේ යන්ට ඉඩ තිබුණා. අය වගේම සුරූපී කාන්තාවකට ලක්ෂයක් වටින මණිකක් අත ඇතුව පාරේ නිදැල්ලයන්ට ඉඩ තිබුණා. අද කුමක්ද කියා ටිකක් මොහොතක් සිතා බලන්න. අපි හැමෝම ජීවත් වෙන්නේ භයයි සැකයයි දෙකට මැදි වෙලා. එක පැත්තකින් භය, තව පැත්තකින් සැකය. මේ දෙකට මැදි වී ජීවත් වෙන නිසා අහස හයියෙන් ගෙරෙව්වත් අපි ටිකක් බය වෙනවා. ඒ වගේම පොළොව පොඩ්ඩක් කම්පා වුණත් අපිටත් කම්පනයක් ආවද කියලා බය වෙනවා. ඒ වගේම තදින් වැස්සක් ආවත් ඒ අංශයෙන් ගම් වතුරේ දෝ කියලා බය වෙනවා. භූමිකම්පා ඒ දෝ කියලා බය වෙනවා. සමහර විට මේ භය ඔස්සේ පාලක තන්ත්‍රයට දුෂ්පවරිනවා. නුයික් මාදිලිය ප්‍රශ්න තියෙනවා. මේවාට හේතුව නම් බුද්ධ ධර්මයට අනුව කියතොත් අපි ඉස්සෙල්ලාම කළ යුතුයි අපේ මනස හදන එක, අපේ හිත හදන එක. අපගාව මනුස්සත්වයේ තියෙන්න ඕනේ. අද මනුස්සත්වයේ නැත්නම් එතන මිනිස්සෙක් නැහැ. එක තැනකදී සඳහන් වෙන ඒශාන විද්‍යා න තපෝ න දානං ඥානං න සීලං න ගුණං න ධර්මා තේ මර්ත්‍ය ලෝකේ භුවි භාර භූත මනුෂ්‍ය රූපේන මෘගාශ්චරಂತಿ ඒශාන විද්‍යා යමෙකුට දැන උගත්කම නැත්නම් ඒශාන විද්‍යා න තපෝ තපස්වේ කම නැත්නම් ඒශාන විද්‍යා න තපෝ න දානං පරිත්‍යාගශීලී කම නැත්නම් අනුන්ට දෙන අදහස නැත්නම් ඒශාන විද්‍යා න තපෝ න දානං ඥානං න සීලං න ගුණං න ධර්මා ඥානේ සීලේ ගුණධර්ම නැත්නම් තේ මර්ත්‍ය ලෝකේ භුවිභාර භූත මනුෂ්‍ය රූපේන මෘගාශ්චරಂತಿ මේ පොළොවට බරවෙච්ච මිනිස් රූපයෙන් හැසිරෙන තිරිසනෙක් මෘගයෙක් කියලයි මේ දාර්ශනිකයා විග්‍රහ කළ තියෙන්නේ. මේ කාරණය සත්‍යනුත් සත්‍ය බව හොඳට පැහැදිලි. එනිසා මනුෂ්‍යත්වයේ තමයි මූල ධර්මය. ආගම් වශයෙන් අපි ආගම් අනුගමනය කරද්දී අපට ඕන කරන්නේ මනුෂ්‍යත්වය ගැන සිටීම. ජාතීන් වශයෙන් අපි හිතුවොත් ඇත්ත වශයෙන්ම වර්ණවලින් වෙනස් වෙන්න පුළුවනි. ඒ වගේම භාෂාවලින් වෙනස් වෙන්න පුළුවනි. අප අනුගමනය කරන චාරිත්‍ර විධිවලින් සංස්කෘතියෙන් අපි වෙනස් වෙන්න පුළුවනි. ඒවා එහෙම වෙද්දී වෙනස් නොවන කාරණා කීපයක්. එකක් තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. තව එකක් තමයි අපි කාටත් පොදුයි නේද? කාමක චින්තා, ඒ වගේම ආහාර චින්තා, එමෙන්ම නිද්‍රා චින්තා, එමෙන්ම භය චින්තා. මේ සිතුවිලි කාමක සිතුවිලි ඇති වෙනවා. නිද්‍රා චින්තා නිදිබර ගතිය සිතුවිලි ඇති වෙනවා. ආහාර චින්තා බඩගින්න වෙනකොට ආහාර පිළිබඳ සිතුවිලි ඇති වෙනවා. ඒ වගේම භය චින්තා. මේවා කාටවත් පොදුයි. නමුත් මිනිසා කියනකොට තරමක වෙනසක් තියෙනවා. තරමක නෙමෙයි 100%ක්ම වෙනසක් තියෙනවා. මනුස්ස කියලා කියන්නේ උසස් වූ මනසක් තිබෙන නිසා, දියුණු වෙච්ච සිතක් තිබෙන නිසා. දියුණු වෙච්ච සිතක් තිබෙන මිනිසා නම් ඔය ආහාර චින්තා, මෛත්‍රුණ චින්තා, නිද්‍රා චින්තා, භය චින්තා මේවා ලැබිච්ච පළියටම ඇලෙන්නෙත් නෑ, කලබල වෙන්නෙත් නෑ. ටිකක් දූරදර්ශීවයි මේ චින්තාවන් උනත් ක්‍රමානුකූලවයි ක්‍රියාත්මක කරන්නේ. ඕක තමයි මනුස්සත්වය. මිනිසා කියනකොට ආසිතිය යුතුයි. හිතන බලන්න තව දෙයක් තියෙනවා. හොඳයි අපි හිතමු මිනිසෙක් මැරුණාම ඒ මලකුණ ගැන හරිම බයක් තියෙනවා. මලකුණ ගැන බයක් තියෙනවා. ජීවත් ඉන්න මිනිසාටත් බයයි, මලකුණට තවත් බයයි. හොඳයි මලකුණ දවනවා. දවල ඉවරලා අලු ටික සොහනේ තියෙනවා. සමහර විට සොම් පිටිය දාවින් යන්නට බයයි. ඊළඟට සිතා බලන්න. අර අලු වලට නමක් කියනවා මිනි අලු. සමහර විට ඕව තැනකට දාපුහම ශාපයක් වෙනවා, විනාශයක් වෙනවා, විපතක් වෙනවා කියන හැඟීම තියෙනවා. ජීවත් වෙන්න මිනිසාට වඩා අර මලතුනේ අලු වලට තවත් බයයි. නමුත් ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. ඔය පින්මතුන් දන්නවා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බස්මා ශේෂ වෙච්ච බස්මා ශේෂ ඒ වාතම තමයි ධාතුන් වහන්සේ කියන්නේ. නම කොයිතරම් උච්ච ස්ථානයකට පත් වී තිබේද අර ගුණ සමුදාය නිසා. ඒ ධාතුන් වහන්සේ ඒ බස්මා ශේෂ යම්කිසි ගෙදරකට ගත්තොත් බෞද්ධ හැඟීමේ තෙන්ට ලොකු සැනසෙල්ලක් තියෙනවා. එතෙන්ට ලොකු ආරක්ෂාවක් තියෙනවා. නමුත් සාමාන්‍ය පෞකාර මිනිසෙකුගේ අලු දෙදෙත්ත ශාපයක් වෙනවා. බයයි නේද? ඒ පැත්තේ යන්නත් බයයි. මේ මක් නිසාද හිතලා බලන්න. මේ තනා පින්ම තුනි ගුණ ධර්ම දෙක, පව් පින් දෙක මේවා තියෙන වෙනස. මේ වෙනස ඔස්සේ තමයි පුද්ගලයාගේ වෙනස ඇතිවන්නේ. සම්භාවනීයත්වයට පත්වෙන්නත් මිනිසා තුළ ගුණධර්ම වලින් පෝෂිත වෙන්න ඕනේ. ඒ වගේම පව්කාරයෙක් වශයෙන් නරක කෙනෙක් වශයෙන් හම්වඩු ගැහෙන්නේ අර වැරදි පැත්තට යොමු වීම නිසා. ඕකම තමයි කිව්වේ අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණනි වෙන සරණක් නැහැ, වෙන පිහිටක් නැහැ. තන තනන්ට පිහිට තනන්මයි. ප්‍රදීපයක් කොට වාසය කරව, පහනක් කොට වාසය කරව, ජීවිතය ආලෝකවත් කර ගනිව්. මේකයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ඒ නිසා අප සියයට ගතියුතුයි. විශේෂයෙන් මෙවැනි වකවානුවක ආගම් ભેද අත්තරින්ට ඕනේ, ಜಾති ભેද අත්තරින්ට ඕනේ, කුල ભેද අත්තරින්ට ඕනේ, පන්ති ભેද අත්තරින්ට ඕනේ. ඇත්ත වශයෙන්ම ධර්මයේ ප්‍රකට වෙත්ම දැන් අපට දකින්න ලැබෙනවා. එදාට වඩා හුඟා දුරට කුල ભેද නැති වී ගොස් තියෙනවා. බුද්ධිමතුන් වැඩි වෙන්න වෙන්න මේ අසාර ධර්මය මොකද්ද කියලා හුළඟේ පාවෙන බැලුම් බෝලයක් වාගේ අඬක් නැති වැඩක් නැති දෙයක් බව පැහැදිලිව පේනවා. එනිසා කුල ભેද නැති වීගෙන යනවා. ආගම් ભેද ආගමේ පරමාර්ථය තේරුම් ගන්නකොට ඒක නැති වීගෙන යනවා. ඒ වගේම ಜಾති ભેද, ಜಾති වශයෙන් සැලකෙනකොට අර මා මුලින් සඳහන් කළා යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් පොදුවේ සිතනකොට අප ගැන සිතුවොත් මිනිසෙක් වශයෙන් මනුෂ්‍ය ධර්මයේ අපගාව තිබිය යුතුයි. මිනිසුන් වශයෙන් කරුණා මෛත්‍රී ගුණවලින් පෝෂිත විය යුතුයි. හැබැයි මෙහිදී කියවන්න ඕනේ අපේ දේ අපි අගේ කොට සලකනවා. ඒ අපේ දේ අපි අගේ කොට සලකන්නේ ආත්ම ගෞරවය නිසා. ආත්ම ගෞරවය කියන්නේ අහංකාරකම නෙමෙයි, උඩඟුකම නෙමෙයි, හිරියතබ් දෙක සහිත උපදින ඥානය. පවට භයවීම, පවට ලැජ්ජාවීම, මේ තමයි ආත්ම ගෞරවය. අපි අපේ දේ අගේ කොට සලකනවා. අපි නොයි මාදිලිය භාෂා ඉගෙන ගන්නවා. ෂඩ් භාෂා පරමේශ්වර වුණත් කමක් නැහැ. ඕනෑ තරම් භාෂා ඉගෙන ගත යුතුයි. එක අතකින් බලනකොට ලෝකේ තම ඕනෑ කරන පොදු භාෂාවක් ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම අනිත් භාෂා මල භාෂා කියලා අයින් කිරීම නම් යුතුකම නොවේයි. අයින් කිරීම යුතුකම නොවන බව සිතලා අපි අපේ භාෂාව අගේ කොට සලකමින් මල භාෂාවට පණ දෙන්නට වෑයම් ගත යුතුවා මිස වෙන භාෂාවකින් ඒ භාෂාව තමන්ගේ භාෂාව කතා හැරීම, තමන්ගේ දේ අගේ කොට නොසලකීම යුතුකම දෙයි. සාධාරණව ටිකක් සිටිය යුතුයි. මේ කරුණු ඔස්සේ සලකනකොට ආත්ම ගෞරවයේ අපට ඕනේ. ආගමක් වශයෙන් වේවා, ජාතියක් වශයෙන් වේවා, සංස්කෘතියක් වශයෙන් වේවා, අපේ දේ අගේ කොට සලකන ගමන් අපාප සාමූහිකව සිටිය යුතු දෙයින් සමගියෙන් බැඳෙන්න ඕනේ. සමගිය ගැන හිතන කියනකොට මම පුංචි උපමාවක් කියන්නම්. හැබැයි මේ උපමාව දර්ශන මාධ්‍යයෙන් වඩාත් ඒත්තු ගන්නවන්ට පුළුවනි. ඔය බණාසන පින්වතුන් තම තමන්ගේ අත දිහා බලන්න, හොඳට තම තමන්ගේ අත දිගහැරලා බලන්න. අත දිහා බලනකොට අතේ පේන ඇඟිලි පහක්. මේ ඇඟිලි පහට නම් පහක් තියෙනවා. මේ ඇඟිලි පහේ එක ඇඟිල්ලක් තමයි මහපට ඇඟිල්ල. සාමාන්‍යයෙන් මහපට ඇඟිල්ල ටිකක් ඈතින් තියෙන්නේ. ඔය මහපට ඇඟිල්ල අතේ පෝසතා කියලා නම් කරන්න පුළුවනි. ඔය මහපට ඇඟිල්ල නැතුව කිසිම වැඩක් කරන්න බෑ. පෑන තන්සලට මහපට ඇඟිල්ල ඕනේ. ඒ වගේම අනිකුත් වැඩ කරද්දී මහපට ඇඟිල්ල ඕනේ. යටත් පිරිසෙන් පොල් බෑ හිරමණේට තද කරන්දුවත් ඔය මහපට ඇඟිල්ල උදව් වෙනවා. ඈතින් තියෙන මහපට ඇඟිල්ල ළඟට කිට්ටු කරගන්නවා. අතේ ඉන්න පෝස්තාවාගේ මහපට ඇඟිල්ල ඊළඟට තියෙන ඇඟිල්ලට නමක් තියෙනවා. තර්ජනාංගුලිය කියලා. ඒ ඇඟිල්ලම තමයි ඔසවන්නේ. තර්ජනාංගුලිය යමෙකුට අනක් දෙන්න ඕන වෙනකොට මේ තර්ජනාංගුලියත් එසවෙනවා. මේක දන්නේම නැතුව ආවේ සිදු වෙන දෙයක්. ඊළඟට බලන්න මැදගිල්ල. මේ මැදගිල්ල අනිත් ඇඟිලි හතරටම වඩා උසයි. මුදුනින් පේනවා, ලොකුවට පේනවා. වැඩ කටයුතු කොහොමද කියන ප්‍රශ්නේ මම මෙතෙන්දී විවේචනයට ලක් කරන්නේ නැහැ. උඩ උසට පේන ඇඟිල්ල තමයි මැදගිල්ල. ඊළඟට තව ඇඟිල්ලක් තියෙනවා. ඒකට කියන්නේ විදගිල්ල කියලා. ඒ තමයි අතේ ඉන සැරසිලි කාලය. දන්නවනේ අර එකමත් එක දවසක් වෙනකොට මුද්දක් එහාටයි මේ පැත්තටයි තල්ලු කරන්නේ මේ විදගිල්ලේ. මේ තමයි අතේ තියෙන සැරසිලි කාර්ය සැරසිලි ඇඟිල්ල. ඊළඟට හිතන්ද සුළඟිල්ල බොහෝම පුංචි. සමහර හිතයි මේ සුළඟිල්ල කිසි වැඩක් නැහැ කියලා. හිතන්ති පා පුදුම බලයක් තියෙනවා. ඇඟිල්ල නම් පුංචි, නමුත් තියෙන බලය බොහොම බරෑරුම් බලයක්. මොකද්ද බලය? ඔය පින්මතුන් අත මිටමලවන්ද, දිගෑරපු ඇඟිල්ල අත මිටමලවන්ද? මිටමලවලා පුංචි ඇඟිල්ල එහෙමම තීද්දී අනිත් ඇඟිලි හතර උස්සන්ද බලන්ද. අනිත් ඇඟිලි හතර උස්සන්ද බැලුවත් අර පුංචි ඇඟිල්ල පාත් කරගෙන අර ඇඟිලි හතර උස්සන්න හරියට කෙලින් උස්සන්න බෑ. හරියට ඉඟුරුවක් වගේ. හේතුව මොකද? අර පොඩි ඇඟිල්ල යට කරගෙන ඇඟිලි හතර උස්සන්න බෑ. ඒ ඇඟිල්ලත් එක්කනම් ඔන්න හොඳට කෙලින් සිටින්න පුළුවනි. හොඳම හොඳ උපමාවක් සිහියට ගන්නට මේ යුගයේ වඩාත් මේක වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ ඇඟිලි හතර පහම එකට එකතු වෙන්නේ මිටක් කියනවා. මිටේ තියෙන බලය විසිරිච්ච ඇඟිලි වලින් කිසිම වැඩක් නැහැ. විසිරුණාට පස්සේ අල්ලක් තියෙයි ඇඟිලි වලින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මිටක් වෙනකොට තමයි, මිටක් වෙනකොට අර පුංචි ඇඟිල්ලක් තියෙනවා, ඊළඟට වෙදගිල්ලක් තියෙනවා, මැදගිල්ලක් තියෙනවා, තර්ජනාංගුලියක් තියෙනවා, දුරින් තියෙන මහපට ඇඟිල්ලක්. ඇඟිලි පහම එකට එකතු වුණාම නේද මිටක් වන්නේ. මිටෙයි කියන එකේ තේරුම සමගිය, එකට බැඳීම, එකතු වීම. ඒ නිසා භේද වලින් තුරන් වෙලා සමගියෙන් බැඳිලා ජාතියක් වශයෙන්, රටක් වශයෙන්, ආගමක් වශයෙන් ભેද බින්න නොවි ආත්ම ගෞරවයේ ඇති කරගෙන තම තමන් ජීවිත හොඳ බවට යෙදුවොත් එතන තමයි සනසිල්ල. ඒ නිසා මෙවැනි යුගයකදී කල්පනා කළ යුතු දේ ධර්ම දේශනා මාධ්‍යයෙන් ඔය පින්වතුන්ට හැඟීමක් ඇති කරවීමයි මම මෙතෙක් දුරට මහන්සි ගත්තේ. පින්වතුනි, සුළු වේලාවකදී කාරණා වශයෙන් කියනකොට සමහර විට පුංචි පුංචි අදුපාදුකම් සිදු වුණත් අර්ථ වශයෙන් තේරුම් ගත්තොත් තනන්ට තනන්ගේ ජීවිතය හොඳ බවට හැදගස්සන්නට බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගැන ටිකක් සිතන්ත. යෝපන ධික්ඛෝ ධම්මානු ධම්ම පටිපන්නෝ විහෙරති. සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝත තාගතං සක්කරෝති. ගරු කරෝති මානේති පූජේති. පරමාය පූජාය පටිපත්ති පූජාය. මහණනි යමෙක් මට සලකනවා නම්, ගරු කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම්, මගේ බණ දහම් දැන ආනිසේට වඩා ප්‍රතිපත්තියෙන් පුදන්ත කියලා. අර ප්‍රතිපත්තියෙන් පුදන්ත කියලයි උන්වහන්සේ වදාළේ. සමහර විට අපි බෞද්ධ වශයෙන් පෙනී සිටිනවා. ප්‍රතිපිල්ම හදන එක හොඳයි, වෙහෙර විහාර සකස් කරන එක හොඳයි, පන්සල් දියුණු කරන එක හොඳයි. ඒ සියල්ලටම වඩා ගුණධර්ම මාධ්‍යයෙන් අපි දියුණු වෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඒකයි බුදුහාමුදුරුවෝ වදාළේ. මහණෙනි යමෙක් මට සලකනවා නම්, මට ගරු කරනවා නම්, මට වඳිනවා නම්, පුදනවා නම්, මගේ බණ දහම් දැන ආනිසේට වඩා ප්‍රතිපත්තියෙන් පුදන්ට කියලා. සමහර විට අපාතින් නොයෙක් මාදිලියේ වැරදි සිදු වෙනවා, අඩුපාඩු සිදු වෙනවා. කවුද පින්වතුනි 100ට 100ක් පිරිසිදු තැනත්තා? 100ට 100ක් පිරිසිදු කෙනෙක් ලෝකේ නැහැ. උත්පත්තියෙන් පිරිසිදු සිතක් අපට තියෙනවා. පබස්සර නිදං ධික්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුගේහි උපක්ඛලේසේ උපක්ඛලිත්තං. උත්පත්තියෙන් මේ සිත බොහොම පිරිසිදුයි. ආගන්තුක කෙලසිලි ධර්ම නිසා පිරිසිදු වෙනවා. බුද්ධාගමේ හැටියට තමාගේ මැවුම් කරු තමන්ම බව සිතමින්, තමන්ගේ ගැලවුම් කරු තමන්ම බව සිතමින්, තමන්ට වරදක් සිදු පළියට තමන් තමන්ට ශාප කර නොගනිමින් දීප්තිමත් ජීවිතයක්, ආලෝකවත් ජීවිතයක් ඇතිකර ගැනීමට වග බලා ගැනීමයි යුතුකම. ඒකටයි බණ අසන්නේ. බුද්ධාගමේ උගන්වනවා නේද දන් දෙනවා, ඒ වගේම සිල් රකින්නවා, ඒ වගේම භාවනා කරනවා. දීමේදී පරිත්‍යාග සිටින් අනුන්ගේ දුකට පිහිට වෙනවා. සමහර විට ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට දන් දෙනවා. දීම නිසා ලබන්නාක් සතුට වෙනවා, දෙන්නාක් සතුට වෙනවා. දීම වැදගත් දෙයක්. ලෝභේ නැති වෙනවා. ద్వේෂේ නැති වීමට නම් සීලේ හීලෑ බව හික්මීම, එනම් කයේ හා වචනේ හික්මීම ඇති වෙනවා. ඊළඟට මෝහේ නැති කිරීමට නම් මේ මනස හද අන්තෝනේ. භාවනා කියන්නේ වැවීම, වැඩීම. බාහිර අරමුණු වලින් සිත ඈත් කරලා ඒක අරමුණකින් සිත දියුණු කිරීම. ලෝභ, ద్వේෂ, මෝහ කියන කෙලෙසුන් යම් දවසක නැති වේද, එදාට සංසාර දුකින් නිදහස් වී උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න පුළුවනි. හොඳට බණැස්වා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් දෙව් මිනිස් සැපතින් කෙලවර නිවන් සැප ලැබේවා. එත්තාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්මශ්‍රවණානි සංසයෙන් දෙව් මිනිස් සැප කෙළව නිවන් සැප ලැබේවා.
ඔබ සවන් දුන් ධර්ම දේශනාව අතුවක්කී වදාළ අතිපූජ්‍ය කොටිකාවක්කී සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේට උපහාර පිණිස සහ ශ්‍රී ලංකා වාසී සැදැහැවත් ජනතාවගේ මහන් සංවේගයේ උදෙසා නැවත ප්‍රචාරය කරන ලද බව කරුණාවෙන් මතක් කර සිටිමි.